You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS Radio app මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
අදත් අපි එහෙමනම් සූදානම් ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගිය සතියේ උණුසුම් දේශපාලනික තොරතුරු පිළිබඳව සමාලෝචනයක් යෙදෙන්න. ප්‍රමුඛ කාරණා කිහිපයක් පිළිබඳව අපිට ශ්‍රී ලංකාවෙන් ආරංචි වෙනවා මේ සතිය ආරම්භය වෙනකොට. අපි එහෙමනම් කතාව පටන් ගනිමු. ශ්‍රී ලංකාවේ සිට මේ අවස්ථාවේදී සූදානමින් සිටින අපේ සුපුරුදු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සම්බන්ධ කරගෙන. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් ජලක්ෂි.
ප්‍රමුඛතම කාරණා විදිහට පසුගිය සතියේ අපිට වාර්තා වන්නේ ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව වුණු අනුකමිටුවල නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සිදුවීමයි. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් සිටම විශාල කතාබහක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙමින් පැවතුණා මේ සම්බන්ධව. සිකුරාදා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙද්දී පාර්ලිමේන්තුව තුළ කොයි වගේ වාතාවරණයක්ද ගොඩනැගුණේ මේක ඉදිරිපත් කිරීමත් සමග?
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව පහුගිය කාලේ යම් බලාපොරොත්තුවක් ආණ්ඩුව ඇති කරලා තිබුණා. ඒ අනුව ආණ්ඩුව සදාන් කරපු ආකාරයට විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අනාවැකි අදහස් පළ කරපු ආකාරයට පොඩි බිල්ලෙකු මවලා තිබුණා කියලා කිව්වොත් නිවැරදි. මේක මොන වගේ එකක් වේවිද, රටට කොයි ආකාරයෙන් බලපාවිද, මේ වගේ පුරෝකථන කිහිපයක් සමාජය ඇතුළේ තිබුණා. ඒ සියල්ලටම උත්තරය අරගෙන පෞගේ සිකුරාද ඔබත් කිව්ව වගේ මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන අනුකමිටුවල අදහස් එම නැත්නම් යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් සිද්ධ කරා. අඩුතරමින් මේක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන කෙටුම් පතවත් නෙවෙයි. අපි දන්නවා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා කටයුතු කරගෙන ගියා. ඒ අනුව අනුකමිටු කිහිපයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඇතුළුව බෙදා දැක්වුවා. ප්‍රධාන කමිටු සහ අනුකමිටු පහක් විදිහට අනුකමිටු වල වාර්තාවන් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිද්ධ වුණේ. මේ ඉදිරිපත් කරපු වාර්තා පිළිබඳව අපි දැක්ක ආරම්භයේදීම මහින්ද රාජපක්ෂ ඊට ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් අතර යම් සංවාදයක් පාර්ලිමේන්තුව ඇතුළේ ඇති වෙනවා. අගමැතිතුමා කිව්වේ අලුත් ව්‍යවස්ථාව හරහා රට බෙදෙන සූදානමක් සමන්ගේ නෑ කියලා. ඒත් එක්කම මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා සඳහන් කළා වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න තරම් සුජාතභාවයක් නෑ, ඒ නිසා මැතිවරණයක් පවත්වලා අලුත් පාර්ලිමේන්තුවක් යටතේ අලුතෙන් පත් කරන මන්ත්‍රී මණ්ඩලයක් යටතේ අලුත් ව්‍යවස්ථාව අරගෙන આવොත් හොඳයි කියන දේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළා. අනුකමිටු වලින් ලැබුණු වාර්තා සමහරට ඉදිරිපත් කිරීමක් විතරයි මේ සිද්ධ කරන්නේ, නැතුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කෙටුම් පතක්වත් ඒ ආදාන කාරණයක්වත් නෙමෙයි කියලා. ඊට පස්සේ අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිතුරු ලබා දුන්නා. කොමුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ මේ සියලු වාර්තා අද දවසේ තමන්ට බෙදලා දුන්නේ, සිකුරාද දවසේ තමයි මේවා හම්බ වුණේ. නමුත් අධ්‍යයනයට යම් කාලයක් අවශ්‍යයි. ඒත් එක්කම විශේෂයෙන් අගමැතිතුමාගේ ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රීවරුන් සහභාගී වීමකුත් වැඩිය පෙන්වන්නේ නැහැ. මෙතන හිස්පුටු තියෙන්නේ. මේක නිසා අපිටත් යම් ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩු පක්ෂයයක් මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විරුද්ධද කියන කාරණේ මතු කරලා මහින්ද රාජපක්ෂ මහත්මයා කතාව කරා. ඉන් අනතුරු අග්‍රාමාත්‍යතුමා සඳහන් කරේ සභාවට තීරණය කරන්න පුළුවන් මේවායින් හොඳ දේවල් මොනවද කියලා. ඊට පස්සේ තීරණය කරන්න පුළුවන් කෙටුම් පතක් කරන්නේ කොහොමද, කෙටුම් පතක් කරනවද නැද්ද කියන කාරණේ මුලින්ම යෝජනා වලින් හොඳ දේවල් මොනවද, තරක දේවල් මොනවද කියලා අපි සාකච්ඡා කරලා ඉමු කියලා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසා නායක මැතිතුමා අදහස් දැක්වුවා. ඔහු කිව්වේ අපි ඉන්න ව්‍යවස්ථා සම්පාදනය කරන ක්‍රියාවලියක් ඇතුලේ, මේක අනුමත කරන ක්‍රියාවලිය නෙමෙයි. ඒකවත් බැරුව කොහොමද අපි මේ වැඩ කටයුතු ඉස්සරහට කරන්නේ? එළිය ගිහින් කියනවා හේත ව්‍යවස්ථාවක් ගේනවා, අනිද්දා ව්‍යවස්ථාවක් ගේනවා, අප්‍රේල් වෙනකොට රට කඩනවා, පොලිසිය නවයක් පිහිටවනවා කියලා සඳහන් කරලා කවුද මේ වෛර කරන්න හුරු කරන්නේ කියලා අනුර කුමාර දිසා නායක මහත්මයා තමන්ගේ අදහස් දැක්වීම කරා. ඔහු ඒදි කිව්වා අවුරුදු තුනක් විතර ගිහිල්ලා කෙටුම් පතක්වත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තමන්ට ඉදිරිපත් කරන්න බැරි වුණා. එහෙම බැරුව කොහොමද ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න කියලා අනුර කුමාර දිසා නායක මහත්මයා අදහස් දැක්වුවා. පාර්ටි චම්පිතර ලෝකෙ හෙළ උරුමේ නායකතුමන් අදහස් දක්වලා කිව්වේ ප්‍රායකෝ මේක ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මින් ඉස්සරහට පවත්වගෙන යන්න බෑ කරන්න බෑ ඒ හින්දා ඊළඟ මැතිවරණයකට ගිහිල්ලා ඒ පිළිබඳව අලුත් ජනවරමක් ලබාගන්න තමයි මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස් දැක්වීම කරන්න ඕන මේ වෙලාවේ ඒක ගැන කතා කරන එක ප්‍රායෝගික නැහැ කියලා පාර්ලිමේන්තු සම්පිකරණවක ඇමතුමා පාර්ලිමේන්තු දලිත ව්‍යවස්ථා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිව්වා දිලෝක්ෂි
හොඳයි මනෝජ් දැන් ඔබේ සඳහන් කරපු ආකාරයට පාර්ලිමේන්තුවේදී ඔය සම්බන්ධව සිදුවුණු කතාබහෙන් කොටසක් මම ඉදිරිපත් කරන්න කැමතියි රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ අනුර කුමාර් දිසානායක කියන තිදෙනා අතර සිදුවුණු සංවාදයයි මේ
මේ සභාව රැස් වෙන්නේ මෙතෙක් කල මෙහෙයුම් කමිටියේ සකස් කරන වාර්තා ටික ඉදිරිපත් කරන්න පමණයි.
ගමතුමාගෙන් දැනගන්න ඕනේ මේක ස්ටියරින් කමිටියේගේ වාර්තාද නැත්නම් වෙන වෙනම එක්ස්පර්ට්ලාගේ වාර්තාද?
ස්ටියරින් කමිටියක ලබාගත් වාර්තා එක්ස්පර්ට්ස්ලාෙන් ලබාගෙන දේශපාලන කමිටියෙන්
මේ සභාවට ඉදිරිපත් කළ යුතුව තිබුණේ ඔබතුමාලාගේ ස්ටියරින් කමිටියක ඉදිරිපත් කරන වාර්තාවනේ. එතකොට අපිට ලේසි මේක සාකච්ඡා කරන්න. එහෙම නැතුව මේවා ටික අපිට දුන්නයින් පස්සේ දැන් මේ ඔක්කොම අධ්‍යයනය කරන්න දවස් කිහිපයක් ඕන අගමැතිතුමායි මේ සංශෝධන ඉදිරිපත් කරන වෙලාවේ පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ පැත්තෙන් ඉස්පුටු ටිකක් තියෙනවා අපිට සැකයක් වෙනවා මේක ආණ්ඩු පක්ෂයත් මේකට කැමතිද කියලා
මේ සභාව තීරණයක් කරන්න මේවෙන් හොඳ යෝජනා කුමක්ද ඊට පස්සේ අපි කොහොමද ඉදිරියට යන්නේ කෙටුම් පතක් කරනවද නැද්ද
මම කියන්නේ එමනම් ස්ටියරින් කමිටිය පත් නොකර තියන්න
ස්ටියරින් කමිටිය දැම්මේ දැන් වාර්තා දීලා අපි එක විවාදයක් තිබ්බා මේකෙන් පස්සේ ඕනනම් තව විවාදයක් තියන්න
මේ වාර්තා අධ්‍යයනය කරලා ඉවර වෙලා අපි විවාදයක් කරන්න අලුත් ව්‍යවස්ථාව ගෙනෙන්න සියලු දෙනාම ගිය පළාත් පාලන ඡන්දයෙන් පැරදුනා. ජනතාවගේ අදහස් පළ කරන්න අවස්ථාවක් දීලා නැහැ. පළාත් සභාවක් තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනට විරුද්ධ උසාවි තීන්දුවක් ලබා. එක ජාතියක් තා ජාතියක් පාගන්න ඉඩ දෙන්න බෑ. සිංහල ජාතියට වෙනත් ජාතියක් පාගිනීමේ අයිතියක් නැහැ වගේම ඒ ජාතියටත් අනිත් අය පාගන්න අයිතියක් නැහැ. එක කට්ටියකට අයිතිවාසිකම් විතරක් ලබා ගන්න ගියොත් ඒකෙන් ඇති වෙන්නේ වෛරයක්. ඒ වෛරය ඇති කරන්න එපා කියන එක තමයි අපි කියන්නේ.
මේක සම්පාදනය කිරීමේ ක්‍රියාවලියක් තිබෙනවා. ව්‍යවස්ථාවක් අනුමත කිරීමේ ක්‍රියාවලියක් තිබෙනවා. අපි ඉන්නේ සම්පාදනය කරන ක්‍රියාවලිය. සම්පාදනය කරගන්න බැරුව එළිය ගිහිල්ලා කියනවා හෙට ව්‍යවස්ථාව, අනිද්ද ව්‍යවස්ථාව, අප්‍රේල නුවර රට කැඩෙනවා, පොලිස් රමයක් කැඩෙනවා. කවුද මේ වෛරය වපුරන්නේ? ඒ නිසා ජාතිවාදේ මත තමයි මුළු දේශපාලනෙම ක්‍රියාත්මක කරමින් තිබෙනවා. අද වෙනකොට අවුරුදු 3ක් ගිහිල්ලා කෙටුම් පතක්වත් එකඟතාවයෙන් ඉදිරිපත් කරගන්න බැරුව කොහොමද ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ? ඒ නිසා අපි හිතනවා තවදුරටත් නිෂ්කාරණ ලෙස කාලය අපතේ යොමු මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය කැඳවීමෙන් හෝ මෙහෙයුම් කමිටු වලින් රැස්වීමෙන් පළක් නැහැ.
හොඳයි මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතාබහ කරද්දී පොදු සමාජයේ දේශපාලන ශාස්ත්‍රවලත් කතාබහ කරපු ප්‍රධාන කාරණා කීපයක් අපි දැක්කා. මාධ්‍ය මගින් මේවත් ප්‍රචාරය වෙනවත් දුටුවා. විශේෂයෙන්ම බුද්ධඝමිට තියෙන තැන, එතකොට පොලිස් බලතල ලබා දීම සම්බන්ධව විධායක ජනාධිපති ක්‍රමය කොයි වගේ වේවිද, මැතිවරණ ක්‍රම කොයි වගේ වේවිද, උතුරු නැගෙනහිර ඒකාබද්ධ වේවිද, මේ වගේ කාරණා. දැන් අපි ගත්තොත් එහෙම මේ අනුකමිටුවල යෝජනා හෝ නිර්දේශ පිළිබඳව මේ සමාජයේ සහ දේශපාලන ශාස්ත්‍රවල ප්‍රමුඛව කතාබහ වුණු මේ විශේෂිත කාරණා කීපය සම්බන්ධයෙන් කොයි වගේ නිර්දේශ ද ඉදිරිපත් වෙලා තිබුණේ මේ අනුකමිටු වලින්?
විශේෂයෙන්ම ලංකාව සම්බන්ධයෙන් මේ ඒකීය රාජ්‍ය සංකල්පය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කළා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම සඳහන් වන විදිහට ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්, උරුමිච්ච නාඩු වන්නා වූ නිදහස් ස්වෛරී ස්වාධීන ජන රජයක්, ඒ වගේම ශ්‍රී ලංකාව නොබෙදුරු හා බෙදිය නොහැකි රාජ්‍යයක් කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහන් කරලා තියෙනවා. මේ උරුමික්ක නාඩු කියන්නේ කුමක්ද කියලා මේ දිනවල යම් තර්ක කිහිපයක් මතුවෙමින් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවා මේ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියලා සඳහන් කළා. ඊපීඩීබී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද මැතිතුමා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. දෙමළ ජාතික සංධානයේ අදහස් පළ කළා. කොමුණත් මේ උරුමික්ක නාඩු කියලා කියන්නේ නිදහස් ස්වෛරී ස්වාධීන ජන රජයක් කියන එක කියලා සඳහන් කරලා තිබුණා. ඒ වචනයම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරලා තියෙන නිසා. දෙවෙනි පරිච්ඡේදයේ ආගම පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ, එහි කියවෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් බුද්ධ ආගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර සියලු ආගම්වල අයිතිවාසිකම් සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කරමින් පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතුයි කියලා. දැන් මේක අවසාන කෙටුම්පත නොවේයි, ඒ හින්දා තව විකල්ප යෝජනාවකුත් සඳහන් කරලා තියෙනවා. බුද්ධ ආගමට ප්‍රමුඛත්වය පිරිනමනු ලබන අතර වෙනත් සියලු ආගම් සහ විශ්වාස සඳහා වෙනස්කමකට භාජනය කිරීමෙන් තොරව ගෞරවයෙන් සහ අභිමානයෙන් සැලකිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් සඳහන් වනවා, ජනාධිපතිවරයා තෝරාගත යුත්තේ පාර්ලිමේන්තුවේ සහ දෙවන මන්ත්‍රී මණ්ඩලයක් විසින් කියලා අලුතෙන් දෙවන මන්ත්‍රී මණ්ඩලයක් පිළිබඳව යෝජනාවක් තියෙනවා. එසේ පත් කරන ජනාධිපතිවරයා තම දුර කාලයේදී පක්ෂ දේශපාලනයේ යෙදීම නොකළ යුතුයි කියලා සඳහන් වෙනවා. දැන් මේ දෙවනි මන්ත්‍රී මණ්ඩලයේ සකස් වෙන්නේ කොහොමද කියලත් එහි අර්ථ දක්වලා තියෙනවා. ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයට අමතරව 55 දෙනෙකුකින් සමන්විත දෙවන මන්ත්‍රී මණ්ඩලයක් පත් කරගත යුතුයි. එක් පළාත් සභාවේ මන්ත්‍රීවරුන් අතරින් 5 දෙනෙක් දෙවන මන්ත්‍රී මණ්ඩලයට යෝජනා කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සහ දෙවන මන්ත්‍රී මණ්ඩලයේ 50%කට වැඩි ඡන්ද ලබා ගන්නා පුරවැසිය තමයි ජනාධිපති ධුරයට පත් වෙන්නේ කියලා එහිදී සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් සඳහන් කරද්දී පාර්ලිමේන්තුවේ ආසනවලින් 50%කට වැඩි ආසන සංඛ්‍යාවක් විනාගෙන තියෙන පක්ෂයේ අගමැති අපේක්ෂකයා රටේ අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුයි. අගමැති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියායි කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව තීරණය කරන්නේ විෂයපතයන් පැවරීම කරන්නේ අග්‍රාමාත්‍යවරයා කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම අග්‍රාමාත්‍ය උපදෙස් අනුව ක්‍රියා කරමින් ජනාධිපතිවරයා කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් පත් කළ යුතුයි. යම් ඇමතිවරයෙකුට කළ පැවරීමක් ජනපති වෙනස් කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් අනුවයි. කැබිනට් ඇමති සංඛ්‍යාව 30%කට සීමා කළ යුතුයි සහ කැබිනට් සහ නියෝජ්‍ය නොවන සම්පූර්ණ අමාත්‍යවරුන්ගේ ගණනද 30 නොඉක්ම විය යුතුයි කියලත් සඳහන් වෙනවා. නීතිය හා සාමය කියන කාරණය යටතේ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් කරුණු දක්වලා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ජාතික පොලිසිය සහ ශ්‍රී ලංකා පළාත් බද පොලිසිය ලෙස ආයතන දෙකකින් සමන්විත වනවා කියලා සඳහන් කරලා තියෙනවා. පළාත් බද පොලිස් සේවා සඳහා ගිනියවි, වෙඩි ද්‍රව්‍ය, කුපරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් ප්‍රතිවරයා සහ පළාත් බද පොලිස් කොමිෂන් සභාවලින් විමසීමෙන් පස්සේ විනිශ්චය කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. අපි මේ දිනවල කතාබහට ලක්වන ප්‍රධාන කාරණා කිහිපයක් ගැන එහෙම තමයි සඳහන් වෙන්නේ මේ අනුකමිටු වාර්තාවල්, විශේෂයෙන් රට සම්බන්ධයෙන්, ආගම සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් කතා කරද්දී.
හොඳයි, දැන් ඇත්තටම දැන් ඕක මේ වෙනකොට මේ අනුකමිටු වලින් ඉදිරිපත් කරපු නිර්දේශ යෝජනා දැන් මේක නව ව්‍යවස්ථා විදිහට කෙටුම් පතක් ආකාරයෙන් සකස් වෙලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නට ඕනේ. එය සම්මත වීමෙන් අනතුරුව තමයි ඒක ස්ථාපනය වන්නේ. දැන් ඇත්තටම මේක කොයි කාලේ විතර වගේ වෙන වැඩක්ද? තාම මේක මේ නිර්දේශ තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ නිර්දේශ ඉදිරිපත් වීමේදීත් ඊට කලින් බොහෝ දෙනෙක් විවිධ මතවල හිටියා. ඇතර මේ අනුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තමයි ඉදිරිපත් වෙන්නේ කියලා. නමුත් මේක නිර්දේශ තාමත්. කොයි වගේ කාලයක කෙටුම්පත ඒවි කියලා දැන් උපකල්පනයක් තියෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ?
බොහෝ වෙලාවට විවිධ දේශපාලන පක්ෂ සඳහන් කරන විදිහට මේක කෙරෙන වැඩක් නෙමෙයි. පාර්ලිමේන්තු ජම්පික රණවක ජාතික හෙළවරුමේ මහලේකම්වරයා සඳහන් කරමින් කිව්වේ මේ වෙලාවේ කලබල වෙලා තේරුමක් නැහැ. මේ ඉදිරිපත් කරේ විශේෂඥයන්ගේ අදහස් නම් ඒ විශේෂඥයන්ගේ අදහස් වලට අපිත් එකඟ නැහැ. ඒ විතරක් නෙමේ, පාර්ලිමේන්තුවේ බහුතරයකුත් එකඟ නැහැ. ඒ හින්දා මේ රට බෙදෙනවා කියතිය දඟලන බාල උත්සාහයන් අතර කරලා දාන්න ඕනේ කියලා පාර්ලිමේන්තු ජම්පික රණවක මැතිතුමා සඳහන් කළා. ඒ අනුව මේක කෙරෙන වැඩක් නොවන හඩක් තමයි ඔහුගේ අදහස් වල සඳහන් වෙලා තිබුණේ. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විජිත හේරත් මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියලා තිබුණේ මෙතන තවම කෙටුම් පතක්වත් නැහැ, අනුකමිටු වාර්තා ඉදිරිපත් කිරීමක් පමණයි සිද්ධ කළේ. ඒ හින්දා යම් ආකාරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා නම් පාර්ලිමේන්තුවේ 3-2 ඡන්දයක් ලබා ගන්න ඕන. ඒ විතරක් නෙමේ, ජනමත විචාරණයකටත් යන්න වෙනවා. ඒ හින්දා මේවා සිද්ධ වෙන්නේ නැහැ වෙන දේවල් නෙමේ. රට බෙදෙනවා, ෆෙඩරල් දෙනවා වගේ අදහස් වල ඉන්නවා නම් ඒවා එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙමේ. ඒ හින්දා ඒ පිළිබඳව බයක් ඇති කරගත යුතු නැහැ කියලා ඔහුගේ පාර්ශවෙනුත් සඳහන් කළා. මේ අනුව බැලුවොත් විශේෂයෙන් විපක්ෂ කණ්ඩායම මෙහි රට බෙදීම, දුර්වලතා, අඩුපාඩු පිළිබඳව අදහස් දක්වද්දී ආණ්ඩු පක්ෂයේ විදිහට ඔවුන් මෙහි අවශ්‍යතාවය සහ මේ ප්‍රශ්න විසඳුමක් දීමේ උවමනාව සඳහන් කරනවා. ඒ අතරේ ආණ්ඩුවේ මෙතම් කණ්ඩායම් මේ සම්බන්ධයෙන් මේක කෙරෙඩ වැඩක් නොවේ කියන තැන ඉඳලා අදහස් දක්වීමකුත් සිද්ධ කරනවා. දිනවකවානු පිළිබඳව අපි ඇහුවට අඩුතරමේ මේක කෙටුම් පතවත් නොවන නිසා සහ ඡන්දයකට යන්න තියෙන තව ඊළඟ කාල සීමාව බැලුවට පස්සේ ඒකට ලොකු කාල සීමාවක් නොවන නිසා ඇත්තටම මේක යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වෙයිද කියන එකේ සැකයක්ම තමයි ඉතිරි වෙලා තියෙන්නේ දිල්රුක්ෂි.
හොඳයි, දැන් මේ සැකයට පුංචි පුංචි පිළිතුරු බැඳලා තිබුණා සමහරක් මැති ඇමතිවරුන්. ඔබත් කලින් සඳහන් කරපු ආකාරයට පාට්ලි චම්පික රණවක අමාත්‍යවරයා ඒ ගැන කිව් අදහසක් මේ
ව්‍යවස්ථා සංශෝධනය කරයි කියලා උතුරේ ජනතාවට වතුර ලැබෙන්නෙත් නැහැ, ගම් වතුරට පිහිට ලැබෙන්නෙත් නැහැ. ඒ කරන්න පුළුවන් වෙන්නේ සංවර්ධන ක්‍රියාදාමයකින් විතරයි. උතුරේ ජනතාවගේ නියෝජිතයෝ කළ යුතු වන්නේ ආණ්ඩුව වලට එකතු වෙලා ඒ ප්‍රදේශවල ජනතාවට සහතයක් ලබා දෙන්න. අපේ රටේ ව්‍යවස්ථා බලහත්කාරයෙන් ගෙනල්ලා තියෙනවා. නමුත් මේක අපි බැලුවේ සියලු දෙනාගේම එකඟතාවයෙන් කරන්න. සියලු දෙනාගේම එකඟතාවය නැත්තම් ඒ ක්‍රියාවලිය කරෙන්නේ නැහැ එච්චරයි. ඒ නිසා බොරු වීරයෝ වෙන්න කවුරුවත් දඟලන්න දෙයක් නැහැ.
ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතාත් ඔවැනි වූ අදහසක් ප්‍රකාශ කරලා තිබුණා.
6 දිනකින් සමන්විත විද්වත් කමිටුවේ වාර්තාවක් සිකුරාදා ඉදිරිපත් කරා. ඒ කමිටු වාර්තාව කියන්නේ කිසිසේත්ම නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් හෝ ඒ සඳහා වෙච්ච කෙටුම් පතක්වත් නෙමෙයි. මේක සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරපු ලියවිල්ලක් පමණයි. ඉතින් මෙහෙම තත්වයක් තියදී තමයි පහුගිය දවස්වල රට බෙදෙනවා, රට කඩනවා, උතුරට වෙනම පාලනයක් දෙනවා එහෙම කියලා රටේ මහා ව්‍යවස්ථා බිල්ලෝම වලක් පෙන්වුවේ තැන් තැන්වල පන්සල්වල බෙදුම්වාදී ජාතිවාදී අවශ්‍යමින් තිබුණා. ඊයේ වෙනකොට මේ කෑ ගහපු කට්ටිය තැන් තැන් කෑ ගහනවා. ව්‍යවස්ථාවක් නැහැ. දැන් මේ කරන්නේ බොරුවක් නේ. උතුරු ජනතාව රවට්ටන්න මේ හදන්නේ. මේ දෙගොල්ලොම කරන්නේ ජාතිවාදී පාවිච්චි කරලා තමන්ගේ බංකොලොත් දේශපාලන තත්ත්වය වහගන්න.
දැන් එතකොට මේ ඔය අලුත් ව්‍යවස්ථාවක් ගෙනීමේ කාර්යභාරයේ මූලිකත්වය අරගෙන සිටින කණ්ඩායම අතරින් TNA එක කැපී පෙනෙන දේශපාලන පක්ෂයක් ද්‍රවිඩ ජාතික සන්ධානය මේ සම්බන්ධයෙන් බොහොම යාවජීව කර්තව්‍යයක් ඉටු කරමින් තියෙනවා වගේ අපිට පේනවා. විශේෂයෙන්ම සුමන්තිරන් මහතාගේ ක්‍රියාකලාපයේ පිළිබඳව බොහෝ දෙනෙකු සතුව යම් යම් අදහස් තියෙන කාලවකවානුවක මම දැනගන්න කැමති ඇත්තටම TNA එක මොකක්ද මේ අනුකමිටු නිර්දේශ ඉදිරිපත් වුණාට පස්සේ මේ සම්බන්ධව දරමින් සිටින මතය මොකක්ද?
ඔව්, පහුගිය 12 වෙනිදා යාපනයේ වීරසිංහම් ශාලාවේ තිබුණු විශේෂ දේශනයකදී සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ පිළිබඳව අදහසක් කළ තිබුණා. ඔහු විශේෂයෙන්ම මේ උරුමිත්ත නාඩු කියන වචනේ පිළිබඳවත් දෙමළ ජනතාවට අදහසක් කළ තිබුණා. උරුමිත්ත නාඩු කියන්නේ ඒකීය රාජ්‍යයක් මිසක් ෆෙඩරල් රාජ්‍යයක් හරි ස්වයං නිර්ණය අයිති ඉල්ලන ක්‍රමයක් හරි වෙන්නේ නැහැ කියලා ඔහු සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම ආගමික නායකයින්, දෙමළ දේශපාලනඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් මේ හැමෝම ඉස්සරහා ඔහු කියලා තිබුණේ දෙමළ ජාතික සන්ධානය වෙනම රාජ්‍යයක් හරි රටක් හරි ඉල්ලන බවට පතුරවන ආරංචි වන කිසිම සත්‍යතාවක් නැහැ කියලා. අපි දැක්ක දෙමළ ජාතික සන්ධානය කොයි වෙලාවකවත් ෆෙඩරල් අවශ්‍යයි කියලා ඍජුව සඳහන් කළේ නැහැ. ඔවුන්ගේ අභ්‍යන්තර අරමුණක් එහෙම තියෙනවා කියලා සමාජයේ විග්‍රහ වුණා වගේම සම්බන්ධන් මැතිතුමා දෙමළ ජාතික සන්ධානයේ නායකයාත් නිරන්තරයෙන්ම කිව්වේ අපිට ඕන ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමයි අවශ්‍ය වෙන්නේ, නමුත් අපිට ෆෙඩරල් අවශ්‍ය නැහැ කියලා. දැන් මේ සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජනතාවට අදහස් දැක්වීමේදී කිව්වේ අපි ඒකීය රාජ්‍යයක් ඇතුලේ බලය බෙදන්න ඕන කියලා ඉල්ලලා ඒකීය රාජ්‍යයක් පිළිබඳ බලාපොරොත්තු තියාගෙන ඉඳලා හිත යටින් අපි ෆෙඩරල් ඉල්ලනවා නම් මේක වෙන්නේ නැහැ, සිංහල ජනතාව අතර දෙමළ ජනතාව විශ්වාසය ඇති කරගන්න ඕනේ, විශ්වාසයෙන් ගිහිල්ලා තමයි තමන්ට බලය ලබා ගැනීම යෝමනාවක් තියෙන්නේ. හිත ඇතුලේ අපි ෆෙඩරල් කියන අවශ්‍යතාවය තියාගෙන ඉන්නවා නම් හිත ඇතුලෙන් අපි ෆෙඩරල් ඉල්ලනවා නම් මේකට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් කළා.
ඒ වගේම මේ මල්වතු අස්කිරි මහානායක ස්වාමින් වහන්සේලාගේ අදහස් පිළිබඳව විමසා බැලීම වටිනවා. අපි දන්නවා මේ පිළිබඳව මේ නව ව්‍යවස්ථාව පිළිබඳව අදහස ආපු ගමන් විවිධ දේශපාලන පක්ෂ මහානායකවරු හමු වෙනට ගිහිල්ලා මේ සම්බන්ධව තම තමන්ගේ පාර්ශ්ව වෙනුවෙන් අදහස් දැක්වීම සිදු කළා තිබුණා. අවසාන වශයෙන් දැන් මේකේ මේ අනුකමිටුවල නිර්දේශ ඉදිරිපත් වෙන අවස්ථාවේදී මහානායකවරුන් මේ සම්බන්ධව යම් කිසි වූ විරෝධාකල්පයක සහ විරුද්ධ මතයක සිටින වගක් අපිට පෙනී යනවා. උන්වහන්සේලාගේ අදහස් වෙන වෙනමත් මම දැනගන්න කැමතියි.
විශේෂයෙන්ම අස්ගිරි පාර්ශ්වය අනු නායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදාස ස්වාමීන් වහන්සේ, පොදු ජන පෙරමුණේ සභාපති GLP රිස් මහත්මයා උන්වහන්සේව බැහැ දකින්න ගිය අවස්ථාවේදී සඳහන් කරලා තිබුණා මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් නෙවෙයි මැතිවරණයක් කියලා. ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ අදහස් දක්වලා තිබුණා. එහිදී ඔව් කියලා තිබුණේ ජනාධිපතිවරණයක් හරි කඩිනමින් පවත්වන්න කියලා අනුනායක හම්දුරුවන්ට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් ඕන නම් කියලා. මොකද එක්සත් ජාතික පක්ෂය ආරමුණ තියෙන්නේ මේ වෙලාවේ ජනාධිපතිවරණයකට යන්න. නමුත් ආණ්ඩුව එහෙම කිව්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම උත්සාහ කරන්නේ පළාත් සභා මැතිවරණයකට යන්න. ඉතින් මැතිවරණයක් ඉල්ලනවා නම් ජනාධිපතිවරණයක් වුණත් තියන්න පුළුවන් කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් මහානායක ස්වාමීන් වහන්සේලාට කියලා එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් සඳහන් කළා. ඉතින් පොදුවේ ගත්තට පස්සේ බහුතරයක මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස තියෙන්නේ ව්‍යවස්ථාවක් නෙමෙයි කියන කාරණාව.
දැන් ඔබත් සඳහන් කරපු ආකාරයට මනෝජ් මේ මැතිවරණ සම්බන්ධව විශේෂිත කතාබහක් ශ්‍රී ලංකාව තුල නිර්මාණය වෙමින් පවතින කාලවකවානුවක් මේක පළාත් සභා මැතිවරණයේද ජනාධිපතිවරණයේද මහමැතිවරණයේද කියන කාරණාව සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ තම තමන්ගේ මතයේ සිට අදහස් දක්වනවා අපි දකිනවා. දැන් රටේ නායකයා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් යම් යම් අදහස් පළ කිරීම සිදු කරනවත් අපි දුටුවා. මා සමස්තයක් වශයෙන් දැනගන්නට කැමතියි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතය කුමක්ද? ඊට සමගාමීව අනිත් අය කොයි වගේ ස්ථාවරයකද සිටින්නේ කියලා විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ.
ඔව්, සියලු දේශපාලන පක්ෂ ඉල්ලනෝ මැතිවරණයක්. නමුත් මොකද්ද මේ ඉල්ලන මැතිවරණය කියන එකේ තමයි යම් ආකාරයකින් තර්ක තියෙන්නේ. මම කලින් සඳහන් කළා වගේ එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා. ඊයේ දවසේ පාටලි සම්පිතරණව කැමතිතුමාගේ අදහස් දැක්වීමේදී කිව්වේ නිසි ක්‍රමවේදය උල්ලංඝනය කරලා තියෙනවා ජනාධිපතිවරයා තමන්ගේ දුර කාලය ඇතුලේ, විශේෂයෙන් පාර්ලිමේන්තුව විසිරුව හරින ගත උත්සාහය වැනි කාරණා වෙන්න ඕනේ මතක් කරන්නේ. ඒ අනුව මේ වෙලාවේ ඒ විශ්වාසය පිළිබඳව ප්‍රශ්නයක් තියෙන නිසා අපි ජනාධිපතිවරණයකට යාම තමයි අවශ්‍ය. ජනාධිපති දුර කාලය වසර පහක් නම් වසර හතරක් සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් එන්න ජනාධිපතිතුමාට ඕන වෙලාවක ජනාධිපතිවරණයකට යන්න පුළුවන් කියන අදහස එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් කියන්නේ අපි පළාත් සභා ඡන්දෙකට යමු. හේතුව පළාත් සභාවෙන් පළාත් හයක් මක්‍රිය වෙලා තියෙන්නේ මේ වෙලාව වෙනකොට. එතකොට නිල කාලය ඉක්ුත් වෙනා තියෙන නිසා පළාත් සභාවලට නියෝජිතයින් පත් කිරීමේ උවමනාව තියෙනවා. එන්නත් වෙලා පළාත් සභා ඡන්දෙකට යමු කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් කියනවා. ඔවුන් විශේෂයෙන් යම් බලාපොරොත්තුවක් ඉන්නවා පළාත් සභා ඡන්දෙකට ගියොත් ඒක වාසිදායකයි කියලා. එයා පහුගිය කාලේ සිද්ධ වෙච්ච තත්ත්වයක් එක්ක ජනාධිපතිවරණයකට ගියොත් තමන්ට වාසිදායකයි එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරනවා. ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් තිබුණා. එහිදී ජනාධිපතිතුමා සඳහන් කරා තමන් පළාත් සභා ඡන්දයක් සඳහා සූදානම් වෙනවා. ඒ හින්දා ආසන සංවිධායකවරුන් පළාත් සභා ඡන්දයකට සූදානම් වෙන්න කියලා ජනාධිපතිතුමා කියපු විදිහට මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාත් එක්ක තමන් සාකච්ඡා කරලා තියෙනවා. නීතිපතිවරයාට උපදෙස් දීලා තියෙන්නේ පළාත් සභා ඡන්දයකට යන්න අවශ්‍ය වටපිටාව සකස් කරන්නේ. ඒ හින්දා පළාත් සභා ඡන්දයකට සූදානම් වෙන්න කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම පෙරේද දවසේ වියත්මග සංවිධානයේ වාර්ෂික විශේෂ සුවඳ හමුවක් පැවැත්වුණා. මේ සුවඳ හමුවේදී අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා කියපු කතාවකුත් කාගේ අවධානයට ලක් වුණා. ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයා ග්‍රාමාධිපතිවරයා බවට පත් කිරීමේ ක්‍රියාවලියට කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ සංවිධානයේ වියත්මග සංවිධානයත් එක්ක වෘත්තිකයන් දැනුවත් කරමින් රටවටා ගියා සහ ජනාධිපතිවරයා විදිහට ඉදිරියේ ඔහුගේ පිළිබඳව ඔහු පිළිබඳව යම් බලාපොරොත්තුවක් දල්වලා තිබුණා. නමුත් ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂකත්වයට පත් කළ යුතුයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අදහසක් ආවා මේ කණ්ඩායම් දෙක එකතුරාට පස්සේ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පහුගිය කාලේ අදහස් දැක්වුවේ නැහැ. නමුත් වියත්මග සංවිධානයේ සුවඳ හමුවේදී ඔහු සූදානම් කරා ජනාධිපතිවරණයක් පිළිබඳව කතා කරනවා නම් මම සූදානම් ඔබ සූදානම් නම් කියලා ඔහු ඉඟි කරා. ඒ අනුව ඔහුගේ සූදානම් පිළිබඳව ඔහුගේ අදහස ඔහු කිව්වා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පැත්තෙන් නිමල් සිරිපාල සිල්වා මැතිතුමා වැනි කණ්ඩායම් ඔවුන් කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂක නම් කරන්නේ. ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි ජනාධිපතිතුමාටයි එකතු වෙලා කරන්න පුළුවන්. නම් කිරීම සිද්ධ කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් ඔහු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරයි කියලා. කොහොමනම් ඊයේ දවසේ බැසිල් රාජපක්ෂ මහත්මයාත් මාධ්‍යට අදහස් දක්වමින් කිව්වේ අපි 2019 අවුරුද්දේ ජනාධිපතිවරණයක් වෙනවා, අනිවාර්යෙන්ම 2019 බිහි වෙන්නේ පොහොට්ටුවේ ජනාධිපතිවරයෙක් කියලා ඔහු සඳහන් කළා. ඒ අනුව ඔවුන් පොහොට්ටුව පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා ජනාධිපති අපේක්ෂකයෙක් ගොඩනගන්න බිහි කරන්න සූදානමින් ඉන්න බව කියවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පහුගිය සතියේ කිව්වේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ අභියෝගය බාර ගන්න ඕන, ඔහු ජනාධිපති අපේක්ෂකත්වයට පත්විය යුතුයි කියලා. ඉතින් මේ වගේ විවිධ අදහස් මතුවෙමින් තිබෙනවා ජනාධිපති අපේක්ෂකත්වය ගැන සහ පවත්වන මැතිවරණය සම්බන්ධයෙන්.
හොඳයි, දැන් ඔබත් සඳහන් කරපු ආකාරයට මනෝජ් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පොහොට්ටු පක්ෂයෙන් තමයි මීළඟ ජනාධිපතිවරයා බිහිවන්නේ කියලා බැසිල් රාජපක්ෂ කියපු අදහස මං ඉදිරිපත් කරන්න කැමතියි.
මේ වර්ෂයේ අවසන් වෙන්නේ ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරයෙක් තමයි එන්නේ. ඒක අනිවාර්යයි. අපි අනාවැකි නෙවෙයි කියන්නේ සීන නෙවෙයි. අපි අනිවාර්යයෙන්ම කරන දෙයක්.
ඔව්, දැන් ඒ අතරතුරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ පුංචි අරබුදයක් තිබුණානේ මහින්දද මෛත්‍රීද මීළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා තාමත් මේ එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ඒ සම්බන්ධව අදහස් පළ කරමින් සිටිනවා. ඔහු සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ විසින් මෛත්‍රීපාල සිරිසේන නම් කරාවි කියන කාරණාවක්. ඒ වගේ ඉඟියක් තමයි ඔහු ලබා දෙන්නේ.
මහින්ද රාජපක්ෂ මැතිතුමා හොඳ ස්ථාවරයකින් නවම දන්නෝ. ඒ නිසා එතුමා ඉතාමත් බුද්ධිමත් තීන්දුව ගනී කියලා අපි හිතනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ පිළිබඳව හොඳ වැටහීමක් තියෙනවා. ඒ දෙන්න එකතු වෙලා සාකච්ඡා කරලා තීන්දුවක් ගැනීම තමයි වැදගත් වෙන්නේ. සමාන කට්ටියගෙන අපි නම් පොල්ලෙල්ලක් කාවත් ඡන්දේ දෙනවා කියලා. එහෙම දෙන්න ඕනේ නැහැ. අපි දේශපාලන වැඩ පිළිවෙල තියෙනවා. අපි දේශපාලන ප්‍රතිපත්ති දිහා තමයි බලන්න ඕනේ. අපි පොත්ගලිය දිහා නෙමෙයි බලන්න ඕනේ. රට ගැන හිතලා තමයි අපි ඡන්දය පාවිච්චි කරන්න ඕනේ.
ඔය අර පොල්ලෙලි කතාවට හේතු වුණෙත් බැසිල්ම තමයි. බැසිල් රාජපක්ෂ මහතා එක්තරා අවස්ථාවකදී කියලා තිබුණා පොහොට්ටුවෙන් පොල්ලෙල්ලක් දැම්ම වුණත් මේ පත් වෙනවා. මොකද මහින්දට මිනිස්සු තියෙන කැමැත්ත හින්දා කියලා. දැන් ඒකට පිළිතුරක් තමයි ඔය මහින්ද අමරවීර ලබා දුන්නේ මේ පොල්ලෙලි කතාවට. ඔහුගේ පොල්ලෙලි කතාවට ඒක සම්බන්ධයි. දැන් අපි එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් බලමු. පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ හේෂා විතානගේ අදහසක් පළ කරනවා මේ සජිත් ප්‍රේමදාස ගැන.
පොහොට්ටුව යම් ජන ප්‍රසාදයක් මීට මාස කීපයකට ඉස්සෙල්ලා තිබුණා නම් අද ඒක සම්පූර්ණ නැති වෙලා පොහොට්ටුව නිකන් පර වෙලා ගිහින්. ඒ සන්ධානය දැන් ඇතුලේ කාකොටා ගන්නෝ මිස ජනාධිපතිවරණයක් ගැන සැලසුමක් හදන්න විදියක් නැහැ. නිසා එක්සත් ජාතික පක්ෂයට අපි නොසිතූ විදියේ මහා ජන ප්‍රසාදයක් හම්බෙලා තියෙන වෙලාවේ අපිට පොදු අපේක්ෂක සංකල්පයට යන්න ඕනේ නැහැ. මේ රටේ දිනන්න පුළුවන් නායකයෙක්, මේ රටේ ජනතාවගේ හදවතේ ඉන්න නායකයෙක් සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ ගාවින්.
දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ මේ ජනාධිපතිවරණ කී කිය කෑ ගහන්නේ දැන් ඒගොල්ලන්ට බිම්මට මේ ඡන්ද දිනීමේ හැකියාවක් නොමැති නිසා කියලා යම් කිසි අනාවැකියක් පළ කරනවා. දැන් පළාත් පාලන මැතිවරණයේදී ජාකිමුරි නෑ එක්සත් ජාතික පක්ෂයට පොහොට්ටු පක්ෂයේ දිනුවා. දැන් ඊට පස්සේ පළාත් සභා මැතිවරණයේ තියන්න තමයි අදහසක් තියාගෙන ඉන්නේ. ඒ සම්බන්ධව තියෙන අවිනිශ්චිතතාවය නිසා තමයි එක්සත් ජාතික පක්ෂය ඔවැනි කතා කියන්නේ කියලා. කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධව තමන්ගේ මතය පළ කර සිටියේ මේ ආකාරයෙන්.
අපි උනන්දු වෙන්නේ මේ වසරේ පළාත් සභා ඡන්දයක් ගන්නයි. මැතිවරණ කොන්සාරිස්තුමා එක්කත් මම කතා කරලා තිබෙනවා. මම රජයේ විදියට නීතිපතිතුමාටත් උපදෙස් දෙන්නේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සකස් කළ යුතු වටපිටාව සකස් කිරීමයි. ඒ සඳහා මම සම්පූර්ණ මගේ කැපවීමෙන් මම කටයුතු කරා. මොකද පළාත් සභා මේ විදියට මහජන නියෝජිතින් නොමැතිව තියන්න පුළුවන්කමක් නැහැ. පළාත් සභා 6ක දැන් වැඩ නැමැති තිලා තියෙන්නේ. ඒ නිසා රජයේ වගකීම තිබෙනවා පළාත් සභා මැතිවරණය පවත්වන්න මේ ජනාධිපති වරණයක් පිළිබඳව කතා කරන දේවල් වලට වඩා. මම දකින්නේ පළාත් සභා මැතිවරණයකට මුහුණ දෙන්න එක්සත් ජාතික පක්ෂයේ තියෙන අසීරුවක් මට පේනවා. ඒක තමයි ඇත්ත తত্ত্বය. පළාත් සභා මැතිවරණය වහන්න සූදානම් වෙනවා ජනාධිපති වරණයක් පිළිබඳව කතා කරලා.
මීළඟට මං කතාබහ කරන්න කැමති පසුගිය කාලවකවානුවේදී අලුත් අමාත්‍යවරු, කැබිනට් අමාත්‍යවරු, කැබිනට් නොවන අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීම සිදු වුණා. මේ අමාත්‍ය පත්වීම් සම්බන්ධව යම් යම් සංශෝධනත් සිදු වුණා පසුගිය සතිය තුළදී. ඒ සම්බන්ධව තියෙන සුවිශේෂතා පිළිබඳව අපිට කොතනින්ද පටන් ගන්න පුළුවන් මනෝජ්?
ඔව්, දැන් සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් බීම තාම සිද්ධ කළා ඉවර නැහැනේ. අලුත් ආණ්ඩුවේ අපි දන්නවා කැබිනට් අමාත්‍යවරු 30 සහ එසේ නොවන අය රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු 40 පත් කරන්න පුළුවන්. එතකොට ඔක්කොම එකතු 70යිනේ. ඒකෙන් 60යි පත් කරලා තියෙන්නේ. තව 10කට ඉඩ තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම සමහර ඇමතිවරු ළඟ සමහර විෂයන් පාක් කරලා තියෙන්නේ කියලා එක්සත් ජාතික පක්ෂය සඳහන් කළා. එහෙම පාක් කරපු කොටසක් අපි දැක්කා දයාගමගේ ඇමතිවරයාගෙන් පහුගිය දවස්වල ගලව ගන්නවා. ඒකට හේතුවක් තමයි රවීන්ද්‍ර සමරවීර මැතිතුමාට කම්කරු සහ වෘත්තීය සමිති සම්බන්ධතා කැබිනට් නොවන අමාත්‍ය ධුරය ලබා දුන්නා. මේක දයාගමගේ ඇමතිතුමා ළඟ තිබුණේ. ඒ අනුව තවත් කැබිනට් නොවන අමාත්‍යවරයෙක් විදිහට රවීන්ද්‍ර සමරවීර ඇමතිවරයා පත් කළා. ඒත් එක්කම පහුගිය යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු රාධාකෘෂ්ණන් ඇමතිවරයාට විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය කියලා අමාත්‍ය ධුරයක් හම්බ වුණා. ඒත් එක්කම වරායහා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට අබ්දුල්ලා මහරුෆ් මහත්මයාව පත් කරා. ඔහු රිෂාඩ් බදියුද්දීන් ඇමතිවරයාගේ පක්ෂයේ නියෝජනය කරද මන්ත්‍රීවරේ. ඒ අනුව දයාගමගේ ඇමතිවරයාගේ කොටසක් ඔහුට අහිමි වුණා. සමාජ සවිබල ගැන්වීමේ විෂය තමයි ඔහු අතට ඉතුරු වුණේ. ඔහුගෙන් ගැලවී ගියා කම්කරු සහ වෘත්තීය සම්බන්ධතා කැබිනට් නොවන කියන විෂය. ඉතින් එහෙම බැලුවට පස්සේ තාමත් එහෙම ඇමති දුර කීපයක් ඔවුන්ගේ භාෂාවෙන්ම කියනවා නම් පාක් කරලා තියෙන්නේ. ජනාධිපතිතුමත් එක්ක තියෙන ප්‍රශ්න විසඳ ගත්තොත් ඔවුන්ට ඒවා ලබා දෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ මහලේ කම්බරය විදිහට අකිල විරාජකාරීව සම්මැතිතුමාගේ කටිනුත් පහුගේ සතියේ පිට වුණා. ඔහු කිව්වා විශේෂයෙන් පාලිත රංගේ බණ්ඩාර ඒත් එක්කම සරත් ෆොන්සේකා කියන මහතුරුන්ටත් කැබිනට් අමාත්‍ය දුර ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් කියලා. එතකොට ඔවුන්ට අදාළ විෂයනුත් තව තව අමාත්‍යවරු ළඟ පාක් කරලා තියෙන. එහෙමනම් තව ඇමතිවරු 10 දිනක් පත් කරන්න පුළුවන්. ඉතින් මේ අය පත් කරන්නේ නැත්තේ ඇයිද කියන දේත් දයාගමගේ ඇමතිවරයාගෙන් මාධ්‍යවීම සීමක් කළා. ඔහුගේ විෂයෙන් කොටසක් ඉවත් කරන වෙලාවේ ඔහු කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක් ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න සූදානමක් තියෙනවා. ඒ හින්දා තමයි මේ අමාත්‍ය දුරවල දියුරුම් දීම ප්‍රමාද වීමක් සිද්ධ වෙන්නේ කියලා. කොමුණක් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට මේ අමාත්‍ය දුර ඉතුරු 10 ලබා දීමේ මෙදා දීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා කියලා. ඉතින් ඒ අතර ගැටුම තමයි තවමත් තියෙන්නේ. ඒ නිසායි තවමත් දුර 10ක් පුරවන්න ඉතුරු වෙලා තියෙන්නේ.
ඔව්, ඒත් එක්කම මේ පළාත ආණ්ඩුකාරවරුන් සම්බන්ධව තොරතුරු අපිට වාර්තා වුණා. අපි ගිය සතියේ සඳුදා කතා බහ කරද්දී මනෝජ් ආණ්ඩුකාරවරු 4 දෙනෙක් 5 දෙනෙක් තමයි නිල වශයෙන් පත් කිරීම සිදු කරලා තිබුණේ. ඊට පස්සේ සතිය අතරතුරදී තවත් 4 දෙනෙකුට පත්වීම ලබා දුන්නා. ඊට පස්සේ වෙනකොට අවසාන වශයෙන් අපි අපේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා තොරතුරු ඉදිරිපත් කරද්දී මට මතකයි දකුණු පළාත ආණ්ඩුකාරවරයා විතරයි නම් කරලා තිබුණේ නැත්තේ. කෙසේ හෝ අවසාන වශයෙන් අපි දැක්ක සතියන්තයේදී මේ ආණ්ඩුකාරවරුන් පත් කරපු ආණ්ඩුකාරවරුන් නැවත වතාවක් මාරු වෙනවා සහ දකුණු පළාතටත් නව ආණ්ඩුකාරවරයෙක් පත් වෙනවා. අපි සමස්යක් වශයෙන් කතා බහ කරමුද මනෝජ්? මේ ආණ්ඩුකාරවරුන් දැන් සියලු දෙනාම පත් කළා හමාරයි. අලුතෙන් පත්වීම ලැබුණු ආණ්ඩුකාරවරුන් සහ මේ මාරුණු ආණ්ඩුකාරවරුන් කවුද කියලා?
ඔව්, ආණ්ඩුකාරවරු 9 දෙනා මේ වන විට පත් කළ ඉවරයි. පසුගිය සතියේ අපි අදහස් දක්වද්දී ආණ්ඩුකාරවරු 6 දෙනෙක් පත් කරලා හිටියේ. ජනාධිපතිතුමා කිව්වා ආණ්ඩුකාරවරු 9 දෙනාටම ඉල්ලාස් වෙන්න කියලා. නමුත් ඒ අතරින් එක්කෙනයි හිටපු ආණ්ඩුකාරවරු විදියට පත් කරේ. ඒ තමයි මාර්ෂල් පෙරේරා ආණ්ඩුකාරවරයා. ඔහු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විදියට කටයුතු කරේ. ඒ අනුව ඔහුට ඌව පළාත් ආණ්ඩුකාරවරයා විදියට මාරු වීමකුත් හම්බුණා. ඔහු ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගේ තාත්තා මාර්ෂල් පෙරේරා ආණ්ඩුකාරවරයා. ඔහුත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාට ඌව පළාත නියෝජනය කරන්නේ. එතකොට මාර්ෂල් පෙරේරා ආණ්ඩුකාරවරයා දකුණු පළාතේ කටයුතු කළේ ඔහුට තවත් ටිකක් පහසු වෙන්න ඌව පළාත් ආණ්ඩුකාර දුරේම ලබා දුන්නා. ඒ හැරුණු විට අපි දැක්ක තවත් ආණ්ඩුකාරවරු 3 දෙනෙක් පත්වීම් ලබනවා. ඒ අනුව ඌව පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට කලින් දිවුරුම් දුන්නේ කීර්ති තෙන්නකෝල් මහත්මයා. අපි දැක්ක සිවිල් සංවිධාන ක්‍රියාකාරකෙක් විදිහට දැඩි හඬක් පහුගිය කාලේ නැගුවා. ඒත් එක්කම කැසේ සංවිධානයේ ප්‍රධාන තනතුරක් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් කැසේ සංවිධානය කියන ඔබ දන්නවා. එහි ප්‍රමුඛ තනතුරක් ඔහු දැරුවේ. කොමුණක් මේ වන විට ඔහු ඌව පළාත ආණ්ඩුකාරවරයා විදිහට දිවුරුම් දීලා පස්සේ ඔහු දකුණු පළාතට මාරුණා. නැවත දකුණු පළාත ආණ්ඩුකාරවරයා විදිහට දිවුරුම් දුන්නා. සබරගමු පළාත බහර ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහත්මයා. ඔහුත් පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා කටයුතු කරපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ යම් තනතුරක් දරමින් කටයුතු කරා සහ පහුගිය කාල සීමාවේ තරම් ක්‍රියාකාරී දේශපාලනයේ හිටියේ නැහැ. කොමුණත් ඔහු දේශපාලන විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ ධම්ම දිසානායක මහත්මයාව සබරගමු පළාත ආණ්ඩුකාරවරයා විදිහට පත් කරා. ඒත් එක්කම ආචාර්ය සුරේෂ් රාඝවන් ඔහු උතුරු පළාත බහර ආණ්ඩුකාරවරයා විදිහටයි කටයුතු කරේ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන ආචාර්යවරයෙක්. ඒ අනුව දැන් ආණ්ඩුකාරවරුන් 9 දෙනාම පත් කළා තියෙනවා. ඒත් එක්කම හිටපු ආණ්ඩුකාරවරුන් 2 දෙනෙකුට අලුත් තනතුරු හම්බ වුණා. උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ මණික්කා ස්වර්ණාභරණ අධිකාරී සභාපතිවරයා විදිහට පත් කළා. සබරගමු පළාතේ ආණ්ඩුකාරවරිය විදිහට කටයුතු කරපු නිලුකායක නායක මහත්මිය රාජ්‍ය දේව සංස්ථාවේ සභාපතිනිය විදිහට පත් කළා. ඒත් එක්කම නැගෙනහිර පළාතට පත් කරපු හිස්බුල්ලා මන්ත්‍රීවරයා ඔබ දන්නවා ඔහු ජාතික රැස් මන්ත්‍රීවරයෙකු ඉවත් වෙලා තමයි නැගෙනහිර පළාත ආණ්ඩුකාරවරයා විදිහට දිවුරුම් දුන්නේ. ඔහුගේ මේ පත් කිරීමට විරෝධය පළ කරලා අපි දැක්කා නැගෙනහිර පළාතේ හර්තාල් ව්‍යාපාරත් පහුගිය දවස්වල මනකලපුව ප්‍රදේශයේ විශේෂයෙන් හඬසාප්පු වහලා දාලා සිද්ධ කරනවා. ඒ අනුව තමයි ආණ්ඩුකාරවරුන්ගේ කතාව අපිට වාර්තා වෙන්නේ.
එමෙලේ හිස්බුල්ලා මහතාට එල්ලුණු විරෝධතාව පිළිබඳව මම කෙටියෙන් කරුණු දැනගන්න කැමතියි මනෝජ්. දැන් නැගෙනහිර පළාතට මේ මුස්ලිම් පසුබිමක් සහිත ආණ්ඩුකාරවරයෙක් පත්වීම මේ පළාතට පළාතේ ජන ඝනත්වය පිළිබඳව බලද්දී මුස්ලිම් වැඩි ජනතාවක් වෙසෙන ප්‍රදේශයක් නිසා මේක ඇත්තටම හොඳ දෙයක් කියලා තමයි බොහෝ දෙනෙක් විශ්වාස කළේ. නමුත් ඇයි මේ විරෝධයක්?
ඔව් ඔබ දන්නවා මේ ඉස්කුල්ල මන්ත්‍රීවරයා කලින් මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරමින් කටයුතු කරපු මන්ත්‍රීවරයෙක් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එකතු වෙලා කටයුතු කරමින් හිටියා. විශේෂයෙන් මඩකලපුව වාර්තාකරුත් සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශයේ කඩසාප්පු වහල විරෝධතාවයේ යෙදුණත් එතුමාට පක්ෂ ප්‍රදේශවල එහෙම කඩසාප්පු සහ පාසල් සාමාන්‍ය විදිහට විවෘත වුණා, සාමාන්‍ය විදිහට කටයුතු කරා කියලා. ඉතින් දේශපාලන වශයෙන් තිබෙන කාරණා වෙන්නට අවශ්‍යයි මේ හර්තාල් කරන්නට හේතුව. එහෙම නැතුව අර ඔබත් සඳහන් කළා වගේ නැගෙනහිර පළාතට ඒ පළාතම නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරේ ජනතා නියෝජිතයෙක් තමයි ආණ්ඩුකාරවරයා විදිහට පත් කළේ. ඉතින් යම් ආකාරයක දේශපාලනික පසුබිමක් ඇතිවන ප්‍රශ්න වෙන්න ඕනේ මේ ආකාරයෙන් විරෝධතා දක්වන්න හේතුව.
බොහොම ස්තුතියි මනෝජ්. පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ දේශපාලනික සහනිකුත් සුවිශේෂතා පිළිබඳව සමාලෝචනයට මෙවරත් එකතුවීම පිළිබඳව ඔබට ස්තුතිය පළ කරමින් අපි හැමනම් සමුදෙන ලැබෙන සතිය සඳදා නැවතත් හමු වීමේ බලාපොරොත්තු වෙමි. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලක්ෂි. බොහොම ස්තුතියි.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සමන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.